ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, ජගත් විතාන ගරු මන්ත්‍රීතුමා, මතුගම අධිකරණ සංකීර්ණයේ පවතින ඉතා කනගාටුදායක තත්ත්වය පිළිබඳව සඳහන් කරා. ඒක සම්පූර්ණයෙන්ම සත්‍යයක්. සම්පූර්ණයෙන්ම අවධානය යොමු නොවෙච්ච අධිකරණ සංකීර්ණයක්, අති විශාල නඩු ප්‍රමාණයක් තියෙන අපරාධ සහ සිවිල් වර්ග දෙකම ඇත්ත වශයෙන්ම මේ තියෙන ස්ථානයේ අධිකරණයකට ගැළපෙන්නේ නැහැ. රථවාහන අතර කිරීමටත් ඒ වගේම අනිකුත් වැඩිදියුණු කිරීමටත් ඒ නිසා විකල්ප ස්ථානයක විකල්ප ස්ථාන තිබෙනවා. රාජ්‍යයට අයිති ඉඩම් තිබෙනවා. එවැනි විකල්ප ස්ථානයක මතුගම මහේස්ත්‍රාත් අධිකරණය සහ දිසාධිකරණය ස්ථාපනය කිරීම ඉතා වැදගත් දෙයක්, ප්‍රමුඛතාවයේ දිය යුතු දෙයක්. ඒ පිළිබඳව මම ගරු ඇමතුමාගේ අවධානය යොමු කරනවා. ජගත් විතාන ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ ප්‍රශ්නය මතු කිරීම ගැන. ඒ වගේම ගරු ඇමතුමනි, අද මේ ලොකු විවාදයක් සංවාදයක් ඇති වුණා මේ විනිශ්චකාරවරුන්ගේ උසස් වීම පිළිබඳව. දිසාධිකරණයේ විනිශ්චකාර දූරධර්ම විනිශ්චකාරවරු 35 දෙනෙක් පමණ අතරින් ජ්‍යෙෂ්ඨත්වයේ නොතකා මහාධිකරණ විනිශ්චකාර පත්කිරීම සිදු කිරීම ගැන ලොකු සංවාදයක් ඇති වුණා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ජ්‍යෙෂ්ඨත්වයේ විතරක්ම සලකන්න කියලා මම හිතන්නේ ඒක සුදුසුයි කියලා. හැබැයි ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳව සලකන පැරණි සම්ප්‍රදායෙන් එළියට යනවා නම් විනිශ්චකාරවරුන් දැනගන්නට ඕනේ තමන්ව මහාධිකරණ විනිශ්චකාර ධූරයකට තෝරා ගැනීම හෝ එහෙම නැත්නම් පොදුවේ මේ විනිශ්චකාර වෘත්තියේ උසස් වීම ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ සලකා බලන ලකුණු දෙන ක්‍රියා පටිපාටිය මොකක්ද කියේ. ඒක අධිකරණ සේවා කොමිෂන් සභාවේ හුදු ඇස්පෙනුමට මතය, අගවිනිසුරුතුමාගේ මතය හෝ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සමාජික විනිශ්චකාරවරුන්ගේ පෞද්ගලික මතය නොව යම් ක්‍රමවේදයක් තිබිය යුතුයි. විනිවිද භාවයක් තිබිය යුතුයි. ඒ විනිවිද භාවයේ නැතිකම නිසා තමයි මේ ප්‍රශ්නේ මතුවේ. ජ්‍යෙෂ්ඨත්වය විනිශ්චකාරවරයෙක්ගේ දෙන්නෙක්ගේ නෙමෙයි, විශාල විනිශ්චකාරවරුන් සංඛ්‍යාවකගේ ජ්‍යෙෂ්ඨත්වය නොතක පත්ක්‍රීම් කරා. ඒ නිසා බරපතල අසහනයක් ඇති වෙලා තියෙනවා. ඒ අසහනයක් නැහැ කියලා කියන්න බෑ. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ ඊළඟ පත්ක්‍රීම් සිදු කිරීමේදී ගරු ජනාධිපතිතුමත් මේ ගැන මැදිහත් වෙලා, මොකද අවසානයේදී මහාධිකරණ විනිශ්චකාර ධූර සභාව පත් කරන්නේ ජනාධිපතිතුමා, නිර්දේශ කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව. මේ ක්‍රියාදාමය විනිවිද භාවයෙන් යුතුව ක්‍රමවත් සිදිය යුතුයි. අර සරලව කිව්වොත් එහෙම ලකුණු දෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. මොකක්ද මේ ක්‍රමවේදය කියලා දැනගන්න ඕන. ඒකයි මෙතන මතුවලා තියෙන ප්‍රශ්නේ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය තුල ගරු අධිකරණ මැතිතුමනි විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු මේ මෑත කාලේ දිගින් දිගටම ඉදිරියට ගෙන යාමට අවසර නොදී තොග ගණනට ප්‍රතික්ෂේප වෙනවා. ඒක සාමාන්‍ය තත්වයක් නෙමෙයි. මූලික අයිතිවාසිකම් වලින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. මූලික අයිතිවාසිකම් නඩු වලින් තමයි, මොකද මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලයේ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණ පමණ මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලය භාවිතා කරන ශ්‍රේෂ්ඨාධිකරණය පුරවැසියන්ගේ අවසාන බලාපොරොත්තුව. මේ නඩු තොග ගණනින් ප්‍රතික්ෂේප වීම සාමාන්‍ය නෑ. ඒක විශේෂ දෙයක්. ඒ වගේම තව දෙයක් නිරීක්ෂණය වෙනවා. මේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු විභාග කරන්නේ ලීව් ටු ප්‍රොසීඩ් දෙනවද කියලා විභාග කරන්නේ එකම විනිශ්චය මණ්ඩලයක් බොහෝ විට. සමහර ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරුන්ව ඒ විනිශ්චය මණ්ඩලවලට පත් කරන්නේ නැති බවක් පෙනෙනවා. මම ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ මේක විශ්ලේෂණය කරලා බලන්න. මම අධිකරණ නැමැති මට කරන්න දෙයක් නැහැ. මේක සම්පූර්ණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සතු බලයක් කියලා අහක බලන් ඉන්න පුළුවන් කමක් නැහැ ආණ්ඩුවකට. මේ පාර්ලිමේන්තුව තුල අපි 얘 ගැන කරුණු දැක්වුවාම අපි කියන කරුණු සත්‍යද? එහෙම දිගින් දිගටම මූලික අයිතිවාසිකම් නඩු නිෂ්පභ කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවද? සමහර විනිශ්චකාරවරුන්ව ඒ මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලය පිළිබඳ තීරණය කරන විනිශ්චය මණ්ඩපවලට ඇතුළත් නොවෙනවද? ඒකේ අමුත්තක් තියෙනවද නැද්ද කියලා සොයලා බැලීමේ වගකීම ඔබතුමාට තියෙනවා මේ ආණ්ඩුවට තියෙනවා. ඊළඟ කාරණේ තමයි මේ රටේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ මතුවලා තියෙන තත්ත්වය. රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ 30,000කට වැඩිය සාම්පල එක්ට්‍රස් වෙලා තියෙනවා. රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ යම් සාම්පලයක් යොමු කරහම මේ සාම්පලය පරීක්ෂා කරලා මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමේ කාලය මාස 3ක් මාස 4ක් දක්වා අඩු වෙලා තිබුණා. දැන් එක වැඩි වෙලා තියෙනවා. අත්අඩංගුවට ගැනීම වැඩි නිසා වෙන්න පුළුවන්. මද්‍රේ උදුර පොදුවේ පැතිරලා තියෙන නිසා වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් වර්ගවල අපරාධ, ගිනි අවි පිළිබඳ අපරාධ වැඩි වෙලා තියෙන නිසා වෙන්න පුළුවන්. ඒ හේතුව මොකක් වුණත් ඕනම මොහොතක සාම්පල 30,000ක් විතර රසවර්ජිත පාර්ලිමේන්තුවේ තියෙනවා කියලා අපිට පාර්ලිමේන්තුවෙන් දීපු සංකල්ප එකන තියෙනවා. දැන් මේ தத்துவයේ සරලන පරිදි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවයේ වැඩි කිරීම, පහසුකම් ලබා දීම, සේවක සංඛ්‍යාව වැඩි කිරීම, නවීන තාක්ෂණය හඳුන්වා දීම අත්‍යවශ්‍යයි. ඒ වගේම මේක කළමනාකරණ ක්‍රමවේදයක් ඉතා වැදගත්. ඒ කළමනාකරණ ක්‍රමවේදය ශක්තිමත් කිරීම තුළින් ඉතාම ඉක්මනින් ඒ සාම්පල් පරීක්ෂාව සහ ඒවැය වාර්තා මහේස්ත්‍රාත් අධිකරණ වෙත යොමු වීම තහවුරු කිරීම අවශ්‍යයි කරු අධිකරණ මෙතුමනි. මේක සරල ප්‍රශ්නයක් නෙමෙයි. සමහර වෙලාවට කිසිම වරදක් නොකරපු අය අසාධාරණ විදිහට චෝදනාවට ලක් වෙච්ච අය, මොකද අපි දන්නවා සමහර වෙලාවට වෙනත් වැරදි හෝ වෙනත් ප්‍රශ්න පිළිබඳ යොමු වෙච්ච අයට දඬුවමක් විදිහට දීර්ඝ කාලයක් රඳවා තබන්න පොලිසිය උදාහරණින් සෑහෙන අවස්ථාවලදී කිසිම සාධාරණ හේතුවක් නැතුව මද්‍රව්‍ය වලට අත්අඩංගුවට අරගෙන 54 වගන්තිය ගහලා අවුරුද්දක් අඩු ගන්න රඳව ගන්න අවස්ථා අනන්ත ප්‍රමාණයක් අපිට වෘත්ති අතර දැකලා තියෙනවා. අපිට අද්දකින් තිබෙනවා. එනිසා මේ தත්ත්වය වළක්වා ගැනීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න වගකීමක් ඔබතුමාට තියෙනවා. ඒක ඔබතුමා යටතේ තියෙන දෙපාර්තමේන්තුව. ඒ විතරක් නෙමෙයි, මම ඔබතුමාට පහුගිය අයවැය කිව්ව කාරණයක් තියෙනවා, පෞද්ගලිකව දින කීපයක් කියපු කාරණයක් තියෙනවා. අද මේ වන විට කොළඹ දිසාධිකරණයේ සමාගම් විසින් පවරන මුදල් නඩු දහස් ගණනක් ගොඩ ගැසී තිබෙනවා. එසේ ගොඩ ගැසුනේ කිසිදු සාධාරණ පදනමක් නොමැතිව හිත්තුවක්කාර විදියට සිවිල් නඩු දාන සංග්‍රහයේ 9 අයන්න වගන්තිය සංශෝධනය කරලා පැමිණිලි කරු හෝ විත්තිකරු ඉන්න ඕනම තැනක නඩු දාන්න අවස්ථාව දීපු නිසා. මුදල් විතරක් නෙමෙයි, ඕනම නඩුවක්. ඉඩම් නඩු වලටත් මේක අදාළයි. කළුතර තියෙන ඉඩම් වලට ත්‍රිකුණාමලේ නඩු දානවා. හිතා ගන්න පුළුවන්. හරි, සමහර අය ඒක හිතුවක්කාරකමට ඒක පීඩාවට පත් කරන්න හිම කරනවා. නමුත් වැඩිපුරම මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ මුදල් නඩු. දැන් කොළඹ නඩු ගොඩ ගැහිලා මම ඔබතුමාගේ ඉල්ලා හිටින්න ඔබතුමාට කිව්වා මේ කෙටුම්පත සූදානම් කියලා. අඩුම ගානේ ලබන අවුරුද්දේ ප්‍රථම ප්‍රමුඛ පනත හැටියට මේ සංශෝධනය ගෙනල්ලා කලින් තිබුණු තත්ත්වෙට පත් කරන්න අද වෙනකොට ප්‍රාදේශීය දිසාධිකරණවල මුදල් නඩු නැහැ. කොළඹ දහස් ගණනක් ගොඩ ගැහිලා රෙකෝඩ් රූම් එකේ ඉඩ නැහැ. මේක පසුබිම ඔබතුමා හොඳින්ම දන්නවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඔබතුමා මේ ගැන කරුණු කිව්වා. පානදුර නීතිඥ සංගමයේ ඔබතුමාට කරුණු කිව්වා. මේක මුළු රටේම තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා සිවිල් නඩු දාන සංග්‍රහයේ 9 අයන්න වගන්තිය සංශෝධනය කිරීම සඳහා වනේ ඉතාම සුළු නමුත් වැදගත් පනත ඔබතුමා අරන් එනවා කියලා මම විශ්වාස කරනවා. ලබන අවුරුද්දේ ප්‍රමුඛ පනතක් හැටියට. ගරු සභාපතිතුමනි, අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ඇතැම් ප්‍රතිපාදන, ඇතැම් නීති කෙටුම්පත්, ඇතැම් පොරොන්දු ක්‍රියාත්මක නොවීම පිළිබඳ මෙරටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා වැදගත්ම දෙයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ. පහුගිය ජනාධිපතිවරණයේදී තමුන්නාසලගේ ජනාධිපති අපේක්ෂකතුමා අනුරකුමාර සනාගම ඇතුමත් සරි ප්‍රේමදාස
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි.
කියා සිටියා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරන් එනවා. විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන, පාර්ලිමේන්තු ක්‍රමයේ ස්ථාපනය කරන අලුත් ආණ්ඩුක්‍රමයක් අරන් එනවා කියේ. ගරු අමතුමනි, මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය මතු කරන 10 වැනි දවස මම රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරන් එනවා කියන පොරොන්දුව ඉෂ්ට කරන්නේ කවද්ද කියලා. කල්තැබීමේ යෝජනාවකුත් අරගෙන ආවා. අවස්ථා කීපයකදී ප්‍රශ්න කළා. ජනාධිපතිතුමා ගොඩක් දේවල් ගැන කතා කරත් මේ ගැන කතා කරන්නේ නැහැ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීම සඳහා ඔබතුමාලගේ රජයේ වැඩපිළිවෙල කුමක්ද? ඒ පිළිබඳ මාර්ග සිතියම කුමක්ද? එසේ නොමැතිනම් ඒ පොරොන්දු අතහැර දමා තියෙනවද? මොකද විශාල වාරගානක් සංශෝධනය වෙච්ච, විකෘති වෙච්ච මේ ව්‍යවස්ථාවත් එක්ක මේ රටේ අපි බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කරන්න පුළුවන් කමක් නැහැ. බුදුබල හිතනවා නම් නිශ්ශබ්දව සිටීමෙන් ජනතාවට මේක මගහැරෙයි කියලා එච්චර අවතක්සේරු කරන්න එපා මේ රටේ ජනතාව. අපි අවුරුද්දක් ලාල්කාන්ත මැතිතුමා නම් ඒ ගැන උනන්දුයි කියලා මට පේනවා මූණේ. මම ඒ ගැන කියනකොට මලක් වගේ මූණ ලස්සන වුණා. ඒ කියන්නේ ඔබතුමාගේ හිතේ තියෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනේ. විධායක ජනාධිපති ක්‍රමය හොඳ නැහැ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපනය කරන්න ඕන කියන්නේ. ඔබතුමත් එකගයි මාත් එකගයි අපේ පක්ෂ දෙකම එකගයි. අනුපක්ෂයයි ප්‍රධාන විපක්ෂය දෙකම එකගයි. නමුත් ලාල්කාන්ත මැතිතුමනි අද වෙනකන් කෙටුම්පත් කිරීමේ ක්‍රියාදාමය පටන් අරන්නේ මේ අයවැයෙන් ඒ පිළිබඳ විශේෂඥ සහාය ලබා ගැනීමට මුදල් වෙන් කිරීමක් නැහැ. ජනමත විචාරණයකුත් අවශ්‍ය නිසා දැන් ඔබතුමා අද වෙච්ච දේ දැක්කනේ.
ඔබතුමාගේ කාලය අවසන්යි ගරු මන්ත්‍රීතුමනි.
ඒ නිසා මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීමේ ප්‍රශ්නය ජාතික වශයෙන් වැදගත්ම ප්‍රශ්නයක්. ඔබතුමාගේ ආණ්ඩුවේ තියෙන වැදගත්ම පොරොන්දුවක් අනුර කුමාර දිසානායක මහත්මයාගේ වැදගත්ම පොරොන්දුවක් ජනතාවගේ බලාපොරොත්තුවක් නිසා මම බලාපොරොත්තු වෙනවා මේ රටේ අනාගතය උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීමේ ක්‍රියාදාමය ඉක්මනින් ආරම්භ කරලා ඉක්මනින් සම්මත කරගනී කියලා ජනතාවගේ සම්මතයට යන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගය හැටියට අපේ පූර්ණ සහයෝගය සඳහා ලබා දෙන බවත් කියන්න කැමතියි.